ඊළඟට ඩයනා ගමගේ අමතුමිය ඔබතුමියට විනාඩි 11ක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි ගරු මුලාසනේ සභාපතිතුමනි. පළමුවෙන්ම මම කියන්න කැමති මෙහි සිටින නොසිටින සියලු දෙනාටම ඔබතුමාටත් සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කැමතියි. ඒ වගේම මේ නව වසරේ තවත් ප්‍රාර්ථනාවක් මට තියෙනවා. ඒ තමයි ඔය විපක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රීවරුන්ගේ කටින් මා වෙත අසභ්‍ය වචන නොවැසේවා කියන ප්‍රාර්ථනාව. එහෙම වුණොත් ආයිත් ලෙඩක් මේ අවුරුද්දෙත්. ඒ හින්දා අද මම කියන්න ඕනේ මේ වගේ ගෙනාපු මේ විවාදයේ අද රටේ තත්වය, ආර්ථික තත්වය, මිනිසුන්ට තියෙන ජීවත් වීමේ අපහසුතාවය, බඩු මිලවල ගණන්, මේ VAT, මේ සියලු දේ මමත් විශ්වාස කරනවා රටේ මිනිස්සුන්ට ඇත්තටම හරිම අමාරු කාලයක් මේ යන්නේ. ඒක අපි සියලු දෙනාටම කවදාවත් ඒක බැහැර කරන්න බෑ, ඒක පැහැර හරින්න බෑ. මේක තමයි ඇත්ත තත්ත්වය. මොකද මමත් මවක් විදිහට, ගැහණියක් විදිහට මමත් කඩේ යනවා, බඩු ගේන්න යනවා, පොලේ යනවා. මමත් දකිනවා මේ රටේ ජනතාව ඉතාමත්ම අහිංසක ජනතාව මම දැකලා තියෙනවා. ඉතාපත්ම ඇත්තටම සංවේදී දර්ශන මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා. ලුණු ගෙඩි දෙකක් ගන්නවා, කැරට් අල දෙකක් ගන්නවා, ලීක්ස් ගහක් ගන්නවා, මේ වගේ තත්ත්වයක් පුංචි මාළු කූරිය දෙක තුනක් ගන්නවා. ඉතින් මේක ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්. නමුත් මේ කනගාටුදායක තත්ත්වය අපි සියලු දෙනාම විපක්ෂයේ ඇතුළු අපි සියලු දෙනාම මේක ඇත්ත. හැබැයි මට කියන්න ඕන විපක්ෂයේ මේ යෝජනාව ගෙනාපු අපේ ගරු මන්ත්‍රීතුමාටත් මේ විපක්ෂයට තියෙනවද මේකට පිළියමක්, මේකට යෝජනාවක්, මේකට වෙනස් විදිහකට මේ රටේ ජනතාවට මේගොල්ලන්ට මේ සහන දෙන්න පුළුවන් ක්‍රමයක්? අද මේ රටපත් වෙලා තියෙන ආර්ථික අර්බුදේ, මේ රට බංකොලොත් වෙච්ච රටක්. මේ ගිය අවුරුද්ද වෙනකොට මේ රට බංකොලොත් භාවයට පත් වෙච්ච රටක් ලංකාව කියන්නේ. ඇයි එහෙම වුණේ කියන එක ගැන අපි ඉතිහාසයටම ගිහින් බැලුවොත් අපි දන්නවා. ගොඩක් අය කතා කරනවාද මේ කීප දෙනෙක්ගේ නම් කියලා මේ අධිකරණයෙන් තීන්දුවක් දීලා තිනා මේගොල්ලෝ තමයි මේ රට බංකලොත් කරේ කියලා. මම නම් ඒක ඇත්ත වශයෙන්ම මම ඒක පැහැර අරින්නෙත් නැහැ, ඒක පිළිගන්නෙත් නැහැ. මොකද හේතුව මේක මේ කීප දෙනෙක් විසින් කරපු දෙයක් පමණක් නොවේ. මේක අවුරුදු 75ක නිදහසක් ලැබපු දවසේ ඉඳලම මේ බිල්ඩප් වෙලා ආපු මේ දිගටම වෙච්ච සිදුවීම් වලින් බිල්ඩප් වෙච්ච සිටුවේෂන් එකක් මේක. මේ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ අන්තිමට රටවල් වලට. මොකද මම විශ්වාස කරනවා ඇත්තටම මේ රටේ මේ කලමනාකරණය වැරදි තීන්දුව තීරණ ගත්ත තැන් නැත්තේ නෑ, තියෙනවා. ඒ ගත්ත වැරදි තීන්දුව තීරණ හින්දා සමහර තැන්වල අපේ රට මේ තත්ත්වයට පත් වෙන්න මේ තත්ත්වයට පත් වුණා. නමුත් අද අපේ මේ ගරු ජනාධිපතිතුමා මේ රට මේක බාර අරගෙන එතුමාට ගත හැකි ජනප්‍රිය තීන්දු, අපි ඕන කෙනෙකුට ජනප්‍රිය තීන්දු ගන්න පුළුවන්. රටේ ජනතාව සනසන්න, මේ පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂය සනසන්න, මේ සියලු දෙනාම සනසන්න ජනප්‍රිය තීන්දු එතුමාටත් ගන්න පුළුවන්. මම හිතන්නේ ගරු රනිල් වික්‍රමසිංහ අපේ ජනාධිපතිතුමා මේක වැට් වැඩි කිරීම, බදු මේ දේවල් කිරීම තුලින් කිසිම වින්දනයක් ලබනවා කියලා. එතුමා මේකෙන් සතුටක් ලබන්නේ නැහැ. එතුමාට ජනප්‍රිය තීන්දුව අරගෙන රටේ අනාගතයේ මේ අනාගත පරපුරවල් වලට මේ රට ණයෙන්ම ජීවත් වෙන්න පුළුවන්, සදාකල්ම ණය ඉල්ල ලෝකෙ වටේ ඇවිදගෙන යන්න පුළුවන් පරපුරක් පිබිහි කරන්න පුළුවන් අනාගතයට. නමුත් එහෙම කරන එක නෙමෙයි අපි හිතන්නේ හරිදේ. හරිදේ තමයි ඊළඟ එන පරපුරවල් වලටවත් අඩුම ගානේ මේ රට ණය බරෙන් තොර රටක් බවට පත් කරලා මේ අනාගත පරපුරට මේ රට බාර දෙන එක. මං අහගෙන හිටියා අපිට වෙන්නේ ලංකාව වටේ ටින් එක අරගෙන යන්න. අපිට ලංකාව වටේ විතරක් මේ ටින් එකක් අරන් යන්න වෙන්නේ. මේ ජනප්‍රිය තීන්දුව අරගෙන මේ රට හරියට ආර්ථිකය කළමනා කරේ නැත්නම් අපිට ටින් එක අරගෙන ලෝකේ හැම රටකටම යන්න වෙනවා. මුළු රටේ 22 මිලියන 22 ජනතාව ඔක්කොටම අපි සියලු දෙනා ඇතුළුව සියලු දෙනාටම යන්න වෙන ටින් එකක් අරන් හැම රටකටම භිංගා කණ්ඩ. අපි දැන් පහුගිය කාලේ මොනවද කරේ? අන්න ඒකම තමයි අපි කළේ. මේ දේම තමයි අපි කළේ. මේක අලුත් දෙයක් නෙමෙයි. අපි කරලා තියෙන්නේ ණයගත් දෙයක පමණයි. මේ ණය අපි කලමනාකරණය කරේ නැහැ. මේ ණය අවශ්‍ය තැන් වලට අපි යොදවලා නැහැ. මේ ණය අපි අවශ්‍ය දේවල් වලට දාලා මේ ප්‍රොජෙක්ට්ස් හදලා මේ කරන්න තියෙන දේ කරලා නැති හින්දා මේක කළමනාකරණය වැරදක් තිබුණා නැහැ කියන්න බෑ අපි කාටවත් ඒක. නමුත් ඒකයි අපි හදිය යුත්තේ. මේ VAT එක වැඩි. නමුත් අපි දැක්ක පහුගිය කාලේ මේ 15ක තිබ්බ ටැක්ස් එකක් 108ක් කරලා අපි බිලියන විශාල ගාණක් රටට නැති වුණා. ඒක වැරදි තීන්දුවක් ගත්ත. මොන යම් හේතුවකට ගත්ත වැරදි තීන්දුවක්. ඒ තීන්දුවෙන් අපිට නැති වුණා. ගොඩාක් මුදල් නැති වුණා රටට. නමුත් ඒ කියලා දැන් අපි ඉන්න තත්ත්වෙන් මේ රට මේ ලංකාව කියන්නේ එක්සෙම් කරන්න බෑ. ශ්‍රී ලංකා cannot be exempted from the world. Because it is another country in the world that belongs to the world. Eka hinda meka me Lankawa kiyala apita me Lankawa vitarak visheshatwayak wenna one Lankawa vitarak mehema wenna one kiyala deyak ne. Loke sama ratak maarthika prashna walata muna denawa. Engalanthaya meka Amerikawa Canadawa me Europe me sieluma ratawal wala badumila ihala gihin tiyenawa. Me taxes wedi wela tiyenawa. E siduwim siddha wela tiyenawa. මේ ලංකාව පමණක් නෙවෙයි. නමුත් අපේ රටට වෙලා තියෙන්නේ අපේ රටේ මේ පහුගිය හැම දෙයකටම මේ කතා කරන මම දැක්කා මේ අපේ ගරු විජිත හේරත් නැතිතුමා කතා කරලා කියනවා මේ ලංකාවේ අපි එතුමාට මතකද සෑම දෙයක්ම විනාශ කරා රටේ සම්පත් එක විනාශ කරා මේ රටේ ගිනි තිබ්බා පාරට බහින්න බැරි වුණා. එතකොට මේවත් විනාශ මේ රටට බලපෑව විනාශ අවුරුදු 30ක යුද්ධයක් ඩොලර් බිලියන 200ක් අපිට නැති වුණා යුද්ධකින් මේ වගේ ලෝකයේ මේ 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 රට මේ වගේ දේවල් වලට මූණ දීපු රටක් ලංකාව කියන්නේ. ඒ හින්දා මේ රට මම කියන්නේ මේ බදු ගෙවන මේ අපේ ගරු මං අහගෙන හිටියා අපේ ගරු මහින්දාලන්ද අලුත්ගමගේ මැතිතුමා කියනවා බදු ඉවේත් කරන බදු ගෙවන් නැති විශාල ව්‍යාපාරිකයන් මේ රටේ ඉන්නවා. කොහෙන් හෝ රින්ගනවා මේ ලූප්හෝල් එකක් හොයාගෙන රින්ගල බදු ගෙවන්නේ නැහැ. අන්න ඒ අය මේ රටට ආදරයක් තියෙනවා නම් මේ රටේ මේ බදු ගෙවන අය මේ බදු ටික ගෙවන්න මේ රටේ ඔබගේ අනාගත පරපුර ගැන හිතන්න. මොකද මේ රට මම කියන්නේ මේ රටේ අනිත් එක තමයි අපි රටේ මේ රාජ්‍ය සේවය තමයි රටක කොඳු නාරටිය. මේ යාන්ත්‍රණය කඩා වැටුණොත් රටක මේ 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 දේ යන්න බෑ මේ රටේ. නමුත් රාජ්‍ය සේවය තුල අපි දකිනවා දූෂණ මේ දේශපාලඥින්ට විතරක් ඇඟිලි දික් කර කර රටේ ජනතාව බනිනවා හැමදාම. නමුත් දේශපාලඥයාට හොරගම් කරන්න ක්‍රමයක් නැහැ රාජ්‍ය සේවයේ සපෝට් එක නැත්තම්. ඒ හින්දා රාජ්‍ය සේවකයා මතක තියාගත යුතුයි ඔබ දූෂණයක් කරනවා නම් ඔබ හොරකමක් කරනවා නම් ඔබේ හොරකම කරන්නේ ඔබේ දරුවට ඔබේ අනාගතයේ දරුවගේ අනාගතයයි ඔබ අඳුරට දාන්නේ. මොකද ඔබේ අනාගතයේ දරුවා මේ රටේ ඉන්න ඕන. ඔබ රාජ්‍ය සේවයෙන් ඉවත් වුණාට පස්සේ ඔබේ දරුවා මේ රටේ ජීවත් වෙන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ, කණ්ඩ ඕනේ, බොණ්ඩ ඕනේ. ඒ හින්දා මම රාජ්‍ය සේවයෙන් ඉල්ලා සිටිනවා මේ රාජ්‍ය සේවය ඇත්තටම ශක්තිමත් විය යුතුයි. අනිත් එක මේ රටට වෙලා තියෙන එක සාපයක් මම කියනවා ස්වභාව ධර්මයෙන් අපිට ලැබිලා තියෙන මේ දේශ ගුණයත් මේ ලැබිලා තියෙන සම්පත් අපි ඒවා ප්‍රයෝජනෙට ගන්නෑ. අපේ රටේ මිනිස්සෙක් සරමක් ඇඳන් සරප්පු දෙකක් ඇරදුව පාර ගියොත් ජනවාරි පළවෙනිදා ඉඳලා දෙසැම්බර් 31 වෙනකන් එහෙම්මම ඉන්න පුළුවන්. අනිත් රටවල් වල අපිට සීතල කාලයක් නැහැ, ඇඳුම් අවශ්‍ය නැහැ වෙනස් කරන්න. නමුත් ඒ රටවල් වල ඒ දේවල් කරන්න ඕනේ මිනිස්සු. ඒවට වියදම් යනවා මිනිස්සුන්ට. ඒ හින්දා මම කියනවා මේ රටේ සම්පත් අපි
ඔබතුමිය ගාව විනාඩි දෙකක් තියෙනවා.
මේ හඳුනාගෙන මේ සම්පත් අපි රැකගන්න ඕනේ මේ සම්පත්. රැකගෙන මේ සම්පත් අපි පාවිච්චි කරන්න ඕන රට තුල අපිට ලැබිලා තියෙන ස්වභාව ධර්මයෙන් අපිට සම්පත් ලැබිලා තියෙනවා. අපි කොච්චර පර්සන්ටේජ් එකක්ද පාවිච්චියට අරන් තියෙන්නේ මේ රටේ මේ ලැබිලා අපිට දීලා තියෙන සම්පත් වලින්. අපි එහෙම දේවල් හොයන්නේ නැහැ, බලන්නේ නැහැ, කරන්නේ නැහැ. අපි හැමදාම බලන්නේ වෙන 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 රටවල් වලින් ණය ගන්න ආධාර ගන්න. නමුත් ඒව අවශ්‍යයි. අපි අද IMF එකට ගියේ අපිට අත්‍යවශ්‍ය තත්ත්වයක් අපිටපත් වෙච්ච හින්දා IMF එකට යන්න. ඉතින් ඒ හින්දා අපි ණය ගෙවන්නේ කොහොමද නැවත? ණය ගෙවන්න වෙන්නේ අපිට මේ බදු මුදලෙන්ම තමයි. ඒ හින්දා අපි සියලු දෙනාම රටේ මම ජනතාවගෙන් උත්illa සින්නවා මේක අමාරුයි. අපි සියලු දෙනාටම අමාරුයි. නමුත් අපි සියලු දෙනාම එකතු වෙලා මේ රට ගොඩ දාන්න තව අවුරුද්දක් දෙකක් අපි ඉවසගෙන මේ රට ගොඩ දාන ක්‍රමයකට යමු. ගිහිල්ලා අපි පොඩ්ඩක් ඉවසගෙන මේ යුද්ධ කාලේ අපි ඉවසුවා වගේම අපි තව ටිකක් ඉවසගෙන මේ රට ගොඩ දාමු. රට ගොඩ දාලා අපි බලමු මේ රට මේ රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමාට මම අහගෙන හිටියා මේ හොරපාරෙන් පිටිපස්ස දොරෙන් එතුමා හොරපාරෙන් පිටිපස්ස දොරෙන් ආවේ නැහැ. විවස්ථානුකූලව මේ පාර්ලිමේන්තුවෙන් එතුමාව ජනාධිපතිව හැටියට පත් කරේ. ඒ හින්දා එක හොරපාරකින් ආපු ගම පමණක් නෙමෙයි. එතුමා ඒ පාරෙන් හරි ඇවිල්ලා ඔය අනිත් අයට බෑ කියාගෙන අඬාගෙන දොඩාගෙන වැළපිච්ච වෙලාවේ එතුමා මේ රට බාර අරගෙන මේ තත්ත්වයට හරි ගෙනාපෙගෙන අපි සතුටු විය යුතුයි. අපි එතුමාට ඒ අගය කළ යුතුයි. එතුමාට ස්තුතිවන්ත විය යුතුයි. නැත්තම් අද අපි කොහෙද? අපිට යන්න තැනක් නෑ අද. අපි අද සම්පූර්ණ සොමාලියාවක් බවට පත් වෙලා තියෙයි අද.
කාලය අවසන් වෙනවා ඔබතුමියගේ.
අනිත් එක මම කියන්න කැමති ගරු මුලාසන මන්ත්‍රීතුමනි පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ මේ රුහුණු කුමාරි මාතර රුහුණු කුමාරි දුම්රිය ගැන මම කතා කරන්න ඕනේ. මට ආරංචියක් ආවා ඒ දුම්රිය බෙලියත්තේ සිට මරදානට. ඒක ගැන විරුද්ධත්වයක් තියෙනවා මාතර අපේ ජනතාවගෙන්. මේ සංස්කෘතියක් මේක රුහුණු කුමාරි කියන්නේ. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම මාතර සිට මරදානට යන ඒකක් විය යුතුයි. බෙලියත්තෙන් නෙමෙයි. ඒකට වෙනම දුම්රිය සේවාවක් පත් කරන්න පුළුවන්.
අවසන් කරන්න
ඔබතුමිය. ජනතාවට ලැබිලා තියෙන මේ සේවය නතර කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා ගරු අපේ ඇමතිතුමාගෙන් සහ ඒකට ඉඩ දිය නොහැකි. ඒ දේ කරන්නේ ඒ සංස්කෘතිය කඩා දාන්න එපා මේ යන විදිහට. ඉතින් ඔබතුමාලා සියලු දෙනාගේම මං ඉල්ලා
සිටිනවා
සියලු දෙනාටම මේ රට ගොඩ දාන මේ ක්‍රමවේදයට එකතු වෙන්න. අපි සියලු දෙනාටම අමාරුයි. ඒක ඇත්ත. ඒක අපි පිළිගත යුතුයි.
එහෙමනම්
විපක්ෂයෙන් අපිට යෝජනාවක් ගේන්න මේ ක්‍රමයේ වෙනස් කරන්න අපි කොහොමද?
බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ඒක ගේනවා නම්
බොහොම ස්තුතියි. එමතුමිනේ බොහොම ස්තුතියි. මීලකට මයන්ත දිසානායක ඔබතුමාට ගරු මන්ත්‍රීවරයාට විනාඩි 5ක් කාලයක් තියෙනවා. 5ක් කාලයක්.
බොහොම ස්තුතියි වෙලාවෙන් කළ දුන්නා ගරු මුලාසන මන්ත්‍රීතුමනි. ඇත්තෙන්ම අද රට මිනිස්සු ජනතාව විපක්ෂ විතරක් නෙමෙයි හැමෝම කියන්නේ මේ වැට් නිසා අපි ෆ්ලැට් වෙලා තියෙනවා කියලා. වැට් නිසා ෆ්ලැට් වෙලා තියෙනවා. ඒ තත්ත්වය තමයි අද ඇත්තෙන්ම ජනතාවට උදා වෙලා තියෙන්නේ. අද ඇත්තෙන්ම ආණ්ඩු දිහා බලනකොට ඇත්තෙන්ම මේ රටේ තියෙන ගැටලුවලට විශේෂම ආර්ථික ගැටලුවලට දේශපාලන ගැටලුවලට ප්‍රතිපත්ති මේ තියෙන ගැටලුවලට මේ ආණ්ඩුවට විසඳුමක් ලබා දෙන්න බැරිලා තියෙනවා. මේක තමයි තිත්ත ඇත්ත. ඇත්තෙන්ම ආණ්ඩුව දේශපාලනය කරන්නෙත් නැහැ ආර්ථික විසඳුමක් ලබා දෙන්නෙත් නැහැ ජනතාවට. මෙහෙම ආණ්ඩුවක් මං හිතන්නේ ඉතිහාසයේ දිහා බලනකොට ඉතිහාසෙ මෙහෙම ආණ්ඩුවක් තිබ්බේ නැහැ. හරි ප්‍රතිපත්තියක් නැතුව ආණ්ඩුව කොහේ ගමන් කරන ආකාරය තමයි අපි දකින්න තියෙන්නේ. මූලාසන ගරු මන්ත්‍රීතුමනි, ඇත්තෙන්ම ආණ්ඩුව දිහා බලනකොට අසාර්ථක විසඳුම් සෙවීමේ මේ රජයට තවත් මේ සාර්ථක විසඳුම් ලැබීමේ මේ ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඉහළ යන ජීවන වියදම, අධික බදු බර, තාමත් පොහොර ගැටලුවට විසඳුමක් දීලා නැහැ හරියට. රැකියා අහිමි වීම සහ විරැකියාව, ණය ඉහළ යන්වීම හැමතිස්සෙම හැම මාසෙ මාසෙම බැලුවාම ණය ජනතාවගේ ණය ඒ බර වැඩි වෙනවා. ඒ වගේම තමයි මානව හිමිකම් පිළිබඳව human rights. අපි කතා කරන්න ඕනේ මේ රටේ මානව හිමිකම් පිළිබඳව විශාල ගැටලුවක් තියෙනවා. ඒ පිළිබඳව ආණ්ඩුව හරි උත්තරයක් ලබා දීලා නැහැ. ඒ වගේම තමයි ආහාර ප්‍රශ්නේ විශේෂයෙන්ම නැත්තම් food insecurity කියන එක හැම තිස්සෙම එන්න ජනතාවට අවශ්‍ය කරන ආහාර හැම සතියෙන් සතියෙම වැඩි වෙනවා. ආණ්ඩුවට බැරිලා තියෙනවා මේකට විසඳුමක් ලබා දෙන්න. අපි දැකලා තියෙනවා ඉතිහාසයේ සමහර ආණ්ඩු ෆුඩ් පැකේජ් එකක් මොකක් හරි ලබා දෙනවා ජනතාවට. හැබැයි මේ ආණ්ඩුව එක කළවත් නැහැ. ඒ වගේම තමයි මන්ද පෝෂණය විශේෂයෙන්ම දරුවන්ට. අද දත්ත දිහා බලනකොට ලෝකයේ හතරවෙනි තැනට පත් වෙලා තියෙනවා ශ්‍රී ලංකාව මන්ද පෝෂණය. ආසියාවේ දෙවෙනි තැනට පත් වෙලා තියෙනවා. මේකට මූලික හේතුව තමයි ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, මම පැවසු පරිදි නිසි ප්‍රතිපත්තියක් නිසි වැඩසටහනක් මේ ආණ්ඩුව නැති නිසා.
ඔබතුමාට විඩාඩ දෙයක් තියෙනවා.
මේ නිසා අපි ඉස්සෙල්ලා කතා කරා ආණ්ඩුව යහපාලනය පිළිබඳව. හැබැයි මේ ආණ්ඩුව බෑඩ් ගවර්නන්ස් නැත්තම් යම පාලනයක් තමයි ඇති කරලා තියෙන්නේ. බොහොම කනගාටුවෙන් කියන්න ඕනේ. ඒ වගේම තමයි මේකට හේතු දිහා බලනකොට ඉතා කෙටියෙන් ගිය ආණ්ඩුව නැත්තම් මේ පාර්ලිමේන්තුවේ තිබ්බ ගෝඨාභය රාජපක්ෂතුමාගේ ආණ්ඩුවේ බදු බිලියන 600ක ඒ බදු සහනය. ඒක තමයි මූලික. ඒ වගේම තමයි සල්ලි අච්චු ගෙහිම. මේ කාරණා දෙක තමයි විශේෂයෙන්ම මේ ආර්ථික ගැටලුවට මුල. ඉතින් මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තියත් එක්ක තවදුරටත් මේ රට මෙහෙම පාලනය කරන්න අමාරුයි. මතක තියාගන්න ඕනේ මේ අවුරුද්ද අනිවාර්යයෙන්ම මැතිවරණ අවුරුද්දක්. ජාතික මැතිවරණයකට මේ අවුරුද්ද මේ රටේ ජනතාවට මුහුණ දෙන්න වෙනවා. ඒ අවස්ථාවේදී මේ රටේ ජනතාව බුද්ධිමත් තීන්දුවක් ගනී කියන එක මම විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම ජනතාව ප්‍රතිපත්ති ගරුක දේශපාලනය කරන හොඳ කණ්ඩායමක් ඉන්න, අනිවාර්යයෙන්ම සමගී ජනබලවේගයේ අපේ ආර්ථික ප්‍රතිපත්ති අපි ඉදිරිපත් කරලා තියෙනවා බ්ලූ ප්‍රින්ට් කියන එක. ඒක බැලුවාම අපි ආණ්ඩුවක් ගන්නකොට අපි මොකද කරන්න යන කියන සැලැස්ම ඉතා පැහැදිලිව සටහන් කරලා තියෙනවා. ඒකේ කෘෂිකර්මය, ඒ වගේම ආර්ථිකය, ඒ වගේම විදේශ ප්‍රතිපත්ති, ජාතික ප්‍රතිපත්ති පිළිබඳව ඉතා
කාලය අවසන් වෙනවා ගරුමන්තුමා,
පැහැදිලිව සටහන් කරලා තියෙනවා. ඒ නිසා මම ආරාධනා කරන ජනතාවට ඒ ප්‍රතිපත්තිය කියවන්න, ඒ හරහා බුද්ධිමත් තීන්දුවක් අරගෙන මේ රටේ ජාතික මැතිවරණයක් පවත්වනවා. සෙප්තැම්බර් අක්තෝබර් මාස වෙනකොට ජනාධිපති මැතිවරණය අනිවාර්යයෙන්ම බුද්ධිමත් තීන්දුවක් අරගෙන සමගි ජන බලවේගයට ඡන්දයක් ලබා දෙන්න කියන එකත් මේ අවස්ථාවේ මතක් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමන්තුමා. මීළඟට සාන්ත බණ්ඩාර ගරු ඇමතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ස්තුතියි කරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අද රටේ ආර්ථිකය පිළිබඳවත්, ඒ වගේම ජීවන වීදම් දීවනාව පෝෂණය ඇතුළු කාරණා රාශියක් එක්ක විපක්ෂය අද මේ යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ යෝජනාවර ඇතුලේ අපි කතා කරද්දී රටකට වැදගත්ම වෙන රටේ ආර්ථිකය ශක්තිමත් කරනා වගේම ඒ හා බැඳුණු ප්‍රධානම කාරණාවලින් එකක් තමයි අපේ රටේ විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පන්න පිරිසක් බිහිකර ගැනීම. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක්ගේම අදහස් යොමු කරපු නිසාත් ඒ පිළිබඳව අපි කාරණා කීපයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තාම නිදහස් සෞඛ්‍ය ක්‍රියාත්මක වෙන රටක්. අපි රෝහලකට ගියපුවාම මම මේ නිතරම අපේ කුරුණෑගල මහ රෝහලටත්, ඒ වගේම කුරුණෑ තියෙන දිස්ත්‍රික්කයේ ඇතැම් රෝහල් වලට විවිධ අවස්ථාවලදී යනවා. ඒ දැකපු එක දසුනක් තමයි පුදුමාකාර තදබදයක් තියෙන විශාල පිරිසක් බෙහෙත් ගන්න, එහෙම නැත්නම් ඒ ඔවුන්ගේ රෝග වෙනුවෙන් රෝහලට පැමිණලා සිටිනවා, පෝලිං වල ඉන්නවා විශාල පිරිස. විශේෂයෙන්ම මේ தත්ත්වය තුළ නිදහස් සෞඛ්‍ය ක්‍රියාත්මක රටක් හැටියට අද විශාල වැය බරක් පවතින හැම රජයකටම මේ සම්බන්ධව ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. බෝනවන රෝග ගත්තාම අති විශාල ප්‍රමාණයක් බෝනවන රෝග වලට ලක් වෙලා තිබෙනවා. මම ඊයේ පෙරේදා විශේෂයෙන් කුරුණෑ දිස්ත්‍රික් එක දවසේ මළගෙවල් 10කට මම ගියා. ඒ 10කට ගිහිල්ලා අවසානෙකට ගිහිල්ලා මම කල්පනා කරලා බලපුවාම එක කෙනයි මැරිලා තිබුණේ, එහෙම නැත්නම් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙන්නේ ස්වාභාවික මරණයක් හැටියට. අනිත් 9 දෙනාම බෝ නොවන රෝග වලින් තමයි ජීවිතක්ෂයට පත් වෙලා තිබුණේ. මේක බරපතල තත්ත්වයක්. ඒ වගේම අපේ රටේ මන්දපෝෂණය, විශේෂයෙන්ම ළමා මන්දපෝෂණය ගත්තාම අපි මේවා ප්‍රසිද්ධියේ කතා කරන්න ඕනේ. අපි ආඩම්බර විය යුතු තැනක නෙමෙයි ඉන්නේ. ඩිලන් පෙරේරා මැතිතුමා නියෝජනය කරන වතු ප්‍රදේශ ගත්තත්, ඒ දිස්ත්‍රික්ක ගත්තත්, බදුල් ඇතුළු නුවරඑළිය ආදී ප්‍රදේශවල ඒ වතු නිවාසවල ජීවත් වෙන ළමා මන්දපෝෂණය විශාල ඉහළගයක් ගන්න. ඒ වගේම නාගරික ප්‍රදේශ ගත්තත්, ග්‍රාමීය වශයෙන් ගත්තත් මංගාව ඉලක්කම් තියනවා, කෙටි කාලයක් තියෙන නිසා කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, ඉහළ අගයක් ගන්නවා. ඒ නිසා ලෝකේ රටවල් එක්ක සංසන්දනය කරලා ගත්තත් අපි යම්කිසි අවධානයක් යොමු කළ යුතු තැනකින්. දැන් මේ හැම කාරණේදීම අපි පක්ෂ භේදය සහ දේශපාලන ඉස්මතු කරගන්න. දැන් පසුගිය කාලයේ තුලම මේ රටේ සමාජගත කරා පාර්ලිමේන්තුවට එන්න හදලා එන්න බැරි වෙච්ච අය, ඒ වගේම ජාතික ලැයිස්තු ඉල්ලලා ජාතික ලැයිස්තුවේ පත් වෙන්න බැරි වෙච්ච අය, ඒ වගේම දේශපාලන ගමනක් ආරම්භ කරලා සාර්ථක වෙන්න බැරි වෙච්ච අය, සමහර උගත් අය, බුද්ධිමත් අය, ඒ සියලු දෙනාම යම් මතවාදයක් රට තුළ ක්‍රියාත්මක කරා මේ 225ම නොසුදුසුයි කියලා. ඒ නිසා මේ 225ම හොරකම් කරනවා කියලා. මුළු රටේම අවධානය මේ 225 කෙරෙහි යොමු කරා. ඒ 225 කෙරෙහි යොමු කරලා ඕන තරං මේ රටේ මද්‍රව්‍ය ජාවාරම් කරන අය මද්‍රව්‍ය රටට ගේන්න අවශ්‍ය දොරවල් විවෘත කරගත්තා. මේ රට යම් කිසි ආකාරයක දුර්වල කරලා අරාජික කරලා සමහර අය බලාපොරොත්තු වුණ ඒ දේවල් මේ රටේ ලබා ගැනීම සඳහා යම් කණ්ඩායමක් ක්‍රියාත්මක වුණා. ඒ වගේම මේ රටේ බහුතර ජනතාවගේ ජනමනස මේ 225 හොරු කියන තැනට පෙන්නලා ඇඟිල්ල එතෙන් දික් කරලා ඔක්කොම එතන දිහා බලාගෙන ඉන්න වාතාවරණයක් නිර්මාණය කරා. ඒ වාතාවරණය තුළ අපි අතින් මේ පාර්ලිමේන්තුව අතින් ඒ වගේම සමාජය අතින් ගොඩාක් දේවල් ගිලිහිලා ගියා. ඒ ගිහිලිලා ගියපු දෙයක් තමයි අපේ රටේ ආහාර පුරුද්ද සහ මේ සෞඛ්‍ය සම්පන්න පිරිසක් බිහි කර ගැනීමේ යන වැඩපිළිවෙල. ඒවට අවධානය යොමු කරේ නැහැ. ඒවා ගැන කතා කරේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ මේ පැත්ත ඉඳන් ඒ පැත්තටත් ඒ පැත්ත ඉඳන් මේ පැත්තටත් හොරු හොරු කියලා කෑ ගහනවා තප්පුලනවාට වඩා දෙයක් කරන්නේ නැතුව විශේෂයෙන්ම අපේ වක්කීම සහ යුතුකම් කොටස ඉටු කිරීමේදී යම් කිසි දුර්වලතාවයක් නැති වුණා. ඒ තත්ත්වයන් අපි නිවැරදි කරගන්න ඕනේ. ඒ නිසා විශේෂයෙන්ම කවුරු හරි කියනවා නම් මේ ඇති වුණ කුරු බව එහෙම නැත්නම් දරුවන්ගේ කුෂවීම එහෙම නැත්නම් අඩුබරවීම මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අප නිසා තමයි මේ දේ උනේ කියලා එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ ජනාධිපති ධුරයට පත් වුණ හින්දා තමයි මේක උනේ කියලා ඒක අමු විහිළුවක්. එහෙම කොහොමද වෙන්නේ? මේ වගේ දේවල් වෙන්නේ මේ එකපාරටම එක මාසෙන් අවුරුද්දෙන් වෙන දේවල් නෙමෙයි. එහෙමනම් මේ රටේ මේ දීර්ඝකාලීන ආණ්ඩු කරපු සියලු දෙනාම යම් වක්කීමක් මේකට පැවරෙනවා. ඒකේ අත පියදා ගන්න බෑ. ඒ නිසා අපි කළ යුතු කාර්යය බාරේ තමයි හෙට කවුරු ආණ්ඩුව ගත්තා සෞඛ්‍ය සම්පන්න පිරිසක් බිහි කරන්න නම් ඒ කෙරෙන්න ඕන රට තුළ කෙරෙන්න ඕන කාර්යභාරය වෙනුවෙන් පක්ෂ සහ විපක්ෂ සියලු දෙනා එකතු වෙලා වාඩි වෙලා සාකච්ඡා කරලා අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවට ඇවිල්ලා යෝජනා අදහස් ඉදිරිපත් කරලා මේ වගේ ක්‍රමවේදයක් කරමු කියලා තැනට ගේනා මිසක් මේ දරුවන්ගේ කුරුවීමත් දරුවන්ගේ බරාඩු වීමත් දරුවන් කුෂවීමත් දේශපාලනයට පාවිච්චි කරන තැනට විපක්ෂයේ බංකොලොත් වෙනවා නම් රටේ අනාගතය කුමක්ද කියන එක පිළිබඳව අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේට වඩා සම්බුද්ධික විදිහට මේ කාරණා ගැන කල්පනා කරන්න ඕනේ. අද ඇත්තෙන්ම අපේ රටේ විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ ප්‍රාථමික සෞඛ්‍ය වැඩි දියුණු කරන්න. අපිට රෝග හැදෙන්න ඉස්සලා රෝග නිවාරණය කිරීම සම්බන්ධයෙන් ඒ වගේම දරුවන්ගේ මන්දපෝෂණය ඇති වෙන්න ඉස්සලා මේ මන්දපෝෂණය නැති කර ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙල අද හොඳ යාන්ත්‍රණයක් තියෙනවා. අද නිලධාරී විශාල ප්‍රේසක් ඉන්නවා. ලෝකේ කිසිම නැති රටක නැති රාජ්‍ය සේවයක් අපේ රට තුල අපි ස්ථාපිත කරලා වැටුප් ගෙවාගෙන මේ බර දරාගෙන ඉන්නවා. ගෑම ග්‍රාමසේවා වසඟම නිශ්චිත වශයෙන් රාජ්‍ය නිලධාරීන් 4 දෙනෙක් ඉන්නවා. පෞද්ගල සෞඛ්‍ය සේවිකාව ඉන්නවා. ඒ නිසා මේ අයට මේ කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කරලා මේ ගම්තුල ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම ඔය දැන් මේ ආහාර පිළිබඳව මිරිස් කරලා රුපියල් 15යි මෙහෙම කියලා මේවා කියන්න පුළුවන් කොළඹ නගරේ නාගරික ප්‍රදේශවල ඉන්න ඇත්තටම වතු නිවාසවල ඉන්න තට්ටු නිවාසවල ඉන්න අයට. හැබැයි මෙතනින් එහාට ගියාම අපේ පොළවේ මොනවද හැදෙන්නේ නැත්තේ? අපි මිරිස් කරලා රුපියල් 15යි කිය කිය ඉන්නවට වඩා කුරුණෑගල මිනිස්සු හැටියට අපි අපේ වතුවල අපි මිනිස් පැල දෙක තුනක් හදාන තියෙන්නේ. කොච්චි පැල දෙක තුනක් හදලා තියෙන්නේ. බටු මේ පැලයක් දෙයක් හදලා තියෙන්නේ. ඒ නිසා එහෙම ගම්වල ඇතුලේ කන්න නෙමේ කන්න නැති ප්‍රශ්නයක් නැහැ. ආහාර මිල වැඩි උද්දමනයේ යම් ප්‍රශ්න තියෙනවා. ඒවා දැන් උද්දමනයේ යම් ප්‍රමාණයට අඩු කරලා තියෙනවා. අපි දන්නවා අද කලුකඩු මාපියාවක් තියෙනවා. හිතුව ගණන් වලට බඩු විකුණනවා. ඒ නිසා ජනතාව විශාල වශයෙන් අසරණ තත්ත්වයට පත් වෙනවා. අද තියෙනක හෙට ගියාම හිතුව මුදල් කියන්නේ. මේ පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා රටේ. ඒක අපි වෙනම කතා කරන්න ඕනේ. හැබැයි මේ ආහාර පුරුද්ද සම්බන්ධව සහ අපේ ආහාර රටාව සම්බන්ධයෙන් ගත්තාම මේ කොළඹෙන් නගරෙන් එහාට ගියාට පස්සේ සෑම ගම් ප්‍රදේශයකම ඕන දෙයක් වගා කරන්න පුළුවන් උරුමනාව තියෙනවා නම් කල්පනා කරලා බලන්න අපේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙතනින් වාහනේ නැගලා ගමට යනකොට දෙපැත්ත බලබල යන්න මොන කොච්චර ඉඩම් කාර්යක්ෂම නැතිව තියාගෙන ඉන්නවද? කාර්යක්ෂම නැතුව කියන්නේ ඒ ඉඩම් වලින් පාවිච්චි නොකරන
ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
ඒ නිසා අපි ඒ තැනට ජනමනස ගෙනියන්න අපි සමාජ මතයක් ගොඩනගලා තමන්ගේ ගෙවත්ත වගා කරගන්න ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර ටිකක් ගන්න පුළුවන් පුරුද්ද ඇති කිරීම සඳහා ජනතාව පෙළඹවනවට වඩා හැම වෙලාවෙම දේශපාලනයේ ඊළඟට බලය ලබා ගැනීම බලලෝභීත්වය ඒක තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද රටේ ආර්ථිකය පිළිබඳව ගත්තාම ගරු සභාපතිතුමනි අපි විශේෂයෙන්ම දන්නවා අපිට විවිධ හේතුන් නිසා අපි කඩාවැටෙනවා. දැන් සමහර අය කියනවා අර රටට IMF එකේ සහනය දෙනකොට ඒකට එච්චර දැම්මේ නැහැ නීති රීති. එහෙම නැත්තම් ඒ අයට දුන්න කොන්දේසි අඩුයි. අපිට කොන්දේසි වැඩි. බංග්ලාදේශය IMF එකට ගියාම එයාලට ලබා දුන්නේ සුළු කොන්දේසි ප්‍රමාණයක්. ඇයි ඒ? එයාලා පතුලටම වැඩිලා නෙමෙයි ගියේ. අපි ආර්ථික වශයෙන් පතුලටම වැඩිලා තමයි IMF එකට ගියේ. ඒ නිසා අපිට දුන්න කොන්දේසි අමාරුයි තමයි. හැබැයි ඒ එක කොන්දේසි එකක්වත් ඒ අය මේ රටේ ජීවන වියදම අඩු කරන්න හෝ එහෙම නැත්නම් මේ රටේ ජනතාවගේ විශේෂයෙන්ම උද්දමනය අඩු කිරීම සඳහා හෝ මේ රටේ ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා හෝ ඒ සියල්ල වෙනුවෙන් කටයුතු කරනවා නම් ඒ අයට වාසියක් වෙන්න නෙමෙයි කටයුතු කරන්න. IMF වල වාසියක් වෙන්න නෙමෙයි. ඒක අපේ රටේ වාසියට ඇති වෙන දෙයක්. ඒ නිසා අපි මේ පිළිබඳව විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමා අද අපේ අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයත් අපි සියලු දෙනාම අපිට ලොකු වගකීමක් තියෙනවා මේ වැටිච්ච රට ගොඩනගන්න. කවුරු හරි කියනවා නම් දේශපාලඥයෝ නිසා තමයි මේ රට වැටුනේ කියලා. එහෙනම් අපේ වගකීමක් තියෙනවා දේශපාලඥයෝ විසින්ම මේ රට නැවත ගොඩනගන්න. ඒ කාර්යභාරය අපි ඉටු කරන්න ඕනේ පැනලා දුවන්නේ නැතුව. ප්‍රශ්නයක් කෙනෙකුට පැනලා දුවන එක නායකත්වයේ ලක්ෂණයක් නෙමෙයි. අපි මූණ දෙන්න ඕනේ. අපි මූණ දීලා ජනතාව මේ 225 එවලා තියෙන්නේ අපේ බදුමුදල් ටික හරියට පාවිච්චි කරන්න, ඒක කළමනාකරණය කරන්න. ඒ වගේම
ඔබතුමාගේ කාලය අවසන් වෙනවා මතුමා.
කියලා විනාඩියක් දෙන්න සභාපතිතුමනි. ඒ කාර්යභාරය ඉටු කරන්න කියලා. ඉතින් ඒ නිසා ඒ කාර්යභාරය ඉටු කිරීම සඳහා අපි සියලු දෙනාම කටයුතු කරන්න ඕනේ. අද ආර්ථික වශයෙන් අපි කියන්නේ මේ ඉතාම හොඳ තත්ත්වයට ඇවිල්ලා කියලා. ජනතාවට අමාරුයි, ප්‍රශ්න රාශියක් තියෙනවා. නමුත් දැන් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය තුළ යම්කිසි ආර්ථිකයේ අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් දිශාවකට රට හරවලා තියෙනවා. ඒක අපි ඉදිරියට තවදුරටත් කඩාගන්නේ නැතුව, වටන්නේ නැතුව, කඩාකප්පල් කරන්නේ නැතුව ඒක ඉදිරියට ගෙනහිල්ලා මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන වැඩපිළිවෙලට අපි සියලු දෙනාම සම්බන්ධ වෙමු කියලා යෝජනා කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු එමතුමා. මේ ළඟ කින්ස් ටෙන්සන් මන්තුමා, ඔබතුමාට විනාඩි 5ක් තියෙනවා. කාලේ විනාඩි 5ක් කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. මූල ආසනයේට ගරු මයන්ත දිසානායක ගරු මන්තුමා පැමිණෙනවා. ගරු මූලාසන සභාපතිතුමනි, විශේෂයෙන්ම අද මේ මාතෘකාවට අදහස් ඉදිරිපත් කරන ලැබීම ගැන සතුටු වෙනවා. ජීවන වියදම සහ මන්ද පෝෂණය අද දිනෙන් දින සීර්ගයෙන් වැඩි වෙන අවස්ථාවක විශේෂයෙන් මේ ජීවන වියදම ගැන කතා කරනකොට දැන් අපි ගත්තම දැන් අමට පෙර කතා කරපු මන්ත්‍රීතුමා කිව්ව ආකාරයට මේ බඩු මිල සම්බන්ධව අපි කතා කරන්න ඕන. මේ බඩු මිල සම්බන්ධව කතා කරේ නැත්තම් දැන් මම නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගන්නකොට ගරු මූලාසනයේ සභාපතිතුමනි, දැන් මේ වෙනකොට පරාක්‍රම සමුද්‍රයේ සම්පූර්ණයෙන්ම දොරවල් 10ම ඇරලා ගම් වතුරෙන් සම්පූර්ණයෙන්ම යට වෙලා තියෙන්නේ මනම්පිටි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්මාන කීපයක්ම. ඒ වගේම මාදුර ව්‍යාපාරය ගත්තම කුඹුරු 185ක් යට වෙලා තියෙන්නේ. දැන් විශේෂයෙන්ම ජීවන වියදම ගැන කතා කරනකොට දැන් අද මන්ද පෝෂණය වැඩි වෙන්න හේතුව මොකක්ද කියන එකත් මේ ජීවන වියදමට සම්බන්ධ වෙනවා. දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම කුෂභාවයෙන් පෙළෙන වැඩිම දරුවන් ඉන්නේ ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. ඉතින් මේකට අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්ද? දැන් මේ රටට බත සපයන ගොවියෝ ඉන්න පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දරුවන්ට, ගොවියන්ගේ දරුවන්ට මන්ද පෝෂණය ලංකාවෙන් වැඩිම වාර්තා වෙන්නේ පොළොන්නරුව වෙන්න. මේක මේ මෙහෙම උනේ ඇයි? දැන් මට පෙර කතා කරපු අපේ මැති ඇමතිවරු කියන්නේ මේවා මේ විදිහට වැඩබද්ද ගැහුවේ නැත්තම් රජයේ ආදායම කොහොමද වැඩි කරගන්නේ කියලා. දැන් බදු ගහන එකේ ප්‍රශ්නයක් නැහැ. මේ බදු ගහන භාණ්ඩවලට අපි සීමා වෙන්න වෙනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් මූලාසනයේ ගරු සභාපතිතුමනි, පළවෙනි වසරට ඇතුල් කරන දරුවට ඒ අවශ්‍ය කරන පොත් කට්ටලය ගන්න, දරුවා එන මාසයේ අලුත් පන්තියට පළවෙනි වසරට යවන්න අවම වශයෙන් රුපියල් 15000ක් 16000ක් යනවා ඒ අවශ්‍ය කරන පොත් කට්ටලය ගන්න. ඉතින් දරුවෝ දෙන්නේ හිටියොත් කීයක් යනවද? දැන් 15000 ගානේ ගත්තොත් 30000ක් යනවා දරුවෝ දෙන්නේ හිටියොත්. මේක දරා ගන්න පුළුවන්ද? දැන් මේක සාමාන්‍යයෙන් දරා ගන්න පුළුවන් අය ඇති මේ රටේ. හැබැයි මම නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම විශේෂයෙන්ම දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජීවත්වන ගොවියන්ගේ දරුවන්ට අද දරුවෝ දෙන්නේ ඉන්නවනේ, එක දරුවෙක් ගෙදර තියෙන තත්ත්වයට අද පත් වෙලා තියෙනවා.
ඉති ඒනිසා මම යෝජනා කරනවා මේ වැත්බද්ද ගහන්න ඕන තමයි රජයාදම් වැඩි කරගන්න වෙන විකල්පයක් නෑ ඒක අපි විපක්ෂයේ මන්ත්‍රීවරුන් අපි දන්නවා හැබැයි මේ පාසල් උපකරණ වලට ගහලා තියෙන වැත්බද්ද වහාම අයින් කරන්න කියලා මම යෝජනා කරනවා ඒ වගේම තමයි කෘෂි උපකරණ දැන් කෘෂි උපකරණ ගත්තොත් දැන් ගොවියා මේ රටේ මඩ හොදාගත් කල ගොවියා රජා කියලා කියනවා ගොවියා ශක්තිමත් කරන්න ඕනි කියනවා දැන් මෙහෙම කිව්වට කවුද මේ ගොවියෝ ශක්තිමත් කරලා තියෙන්නේ දැන් කෘෂි උපකරණ වලට ඒ වගේම පොහොර වලට මේ අලුතෙන් පනවල තියෙන වැට්බද්ද ගැහුවම ගොවියට පුළුවන් ද ඔලුව උස්සන්න දැන් වී වලට මිලක් ලැබෙනවද වී වලට මිලක් ලැබෙන්නේ නැහැ හැබැයි වී වලට මිලක් ලැබෙන්නෙත් නැහැ පාරිභෝගිකයාට සහනාධාරකමේට හාල් ටික ලැබෙන්නෙත් නැහැ දැන් උදාහරණයක් ගත්තොත් විශේෂයෙන්ම කුබෝටා ෆෝර් වීල් ට්‍රැක්ටර් එක මේක තිබුණේ ලක්ෂ 79ට මේ අලුතෙන් පනවපු වැට්බද්දත් එක්ක මේක කෙලින් මැනව ලක්ෂ 95ක් වෙනවා ඒ වගේම ගොයම් කපන යන්ත්‍රයක් තිබුණේ ලක්ෂ 120යි මේ පනවෙච්ච අලුත් පනිත වැට් එකත් එක්ක ලක්ෂ 140ක් වෙනවා එතන මේ ගොවියා ඔළුව උස්සාවේද එහෙම වෙන්නේ නැහැ ඉතින් ඒ නිසා විශේෂයෙන්ම යෝජනා කරනවා කෘෂි උපකරණ වලට පනවලා තියෙන ඒ වැට්බද්ද වහාම අයින් කරගන්න කියලා මොකද එහෙම වුනේ නැත්තම් ගොවියා
ශක්තිමත් වෙන්නේ නැහැ
දැන් මට පෙර කතා කරපු ඊයේ දවසේ අපේ මරික්කාල් මන්ත්‍රීතුමා රාජ මුදල් රාජමතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා එතුමා කියනවා මේ අලුතෙන් පනවපු වැට්බද්ද රටේ ජනතාවට දැනිලා නැහැ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට විතරයි මේක දැනිලා තියෙන්නේ කියලා මේක පුදුම කතාවක් ඉතින් ඒ නිසා රටේ ජනතාවට මේක දැනිලා තියෙන්නේ දැන් අද ෆාමසිකට ගියාම මත බෙහෙත් නැහැ එක පැත්තකින් දරුවට පොට්ටික ගන්න දෙමාපියන්ට හැකියාවක් නැහැ අනිත් පැත්තෙන් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවෝ දිනෙන් දින වැඩි වෙනවා දැන් මේවට කවුරුත් කතා කරන්නේ නැහැ දැන් ත්‍රිවිල් එකක් ගත්තොත් පළවෙනි කිලෝමීටර රුපියල් 100යි දෙවෙනි කිලෝමීටර රුපියල් 80 තිබුණේ දැන් මේක 100 වෙලා තියෙනවා ඇයි මේ වෙලා තියෙන්නේ දැන් විශේෂයෙන්ම 2023 ඒ වසරේ විදුලි බිල 3 වතාවක්ම වැඩි වෙනවා ඉතින් මේ වැඩි වෙන මිලත් එක්ක අපේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට රජයක් විදිහට මොනවද ලබා දෙන සහනාධාර දැන් විශේෂයෙන්ම ගත්තොත් අස්වැසුම වැඩසටහන දැන් වගන්ති දෙකක් තියෙනවා මේ වගන්ති දෙක අයින් කරන්නේ නැතුව මේ අස්වැසුම වැඩසටහන සාර්ථක වෙන්නේ නැහැ මොකද්ද මේ වගන්ති දෙක 20 වෙනි වගන්තිය සහ 21 වෙනි වගන්තිය දැන් 20 වෙනි වගන්තියේ තියෙන්නේ ඒ අස්වැසුම ලාභියා වැරදි චෝදනා දුන්නොත් අධිකරණය නඩුවක් දානවා හරි කමක් නැහැ කියමුකෝ ඒකට තමයි
නිලධාරී
දැන් අවසන් කරනවා 21 වෙනි වගන්තිය මොකක් තියෙන්නේ 21 වෙනි වගන්තිය තියෙන්නේ මේ අස්වැසුම තොරතුරු ගන්න නිලධාරී වැරදි තොරතුරු දුන්නොත් එයා වරන් ගිහලා අධිකරණයට දාලා වැරදි තොරතුරු නම් අවශ්‍ය කරන නීති මාර්ග ගන්නවා කියලා දැන් මෙහෙම වුණාම නිලධාරී මේකට මැදිහත් වුණේ නැහැ මේ කිසිම දෙයක් දන්නේ නැති ගම්වලින් තරුණ තරුණියෝ තෝරාගෙන ගිහිල්ලා අස්සසුම් වැඩසටහන ගමේ දියත් කරා. එතකොට මේක සාර්ථක වුණාද? දැන් මේ ගමේ ඉන්න තරුණයෝ දන්නවද මේ ඒ අස්සසුම ලාභියාට අහවල් තැන ඉඩමක් තියෙනවා? මෙයාට කාර් එකක් තියෙනවද? ඒවා බලන්න අවස්ථාවක් තියෙනවද? දැන් කාර් එකක් තියෙනවා නම් ගෙදර ඉස්සරහා ඒ අය කාර් එක සමහරට වෙන කෙනෙක්ගේ කාර්යයක් වෙන්න පුළුවන්. ඒ තොරතුරු ගන්න ගමේ තරුණයාට පුළුවන් ද ආරින් එකට ගිහිල්ලා චෙක් කරන්න මේ ඒ කාර් එක යාගේ කියලා? දැන් විශේෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තොත් අවසන් කරනවා අවසන් දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තොත් තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජීවත්වල ඉන්න අයගේ බහුතරයක් කුඹුරු තියෙන්නේ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ එතකොට මේ අස්සසුම හොයන්න යන ගමේ ඉන්න තරුණයා දන්නවද මේ පුද්ගලයාගේ කුඹුර තියෙන්නේ කොහෙද කියලා ඉතින් ඒ නිසා මේ වගන්ති දෙක අයින් කරලා ගමේ ඉන්නවා ග්‍රාම නිලධාරිතුමා සංවර්ධන නිලධාරිවරයා ඉන්නවා ඒ වගේම අස්වැසුම වැඩසටහන සම්මුර්ධි නියාමකවරු ඉන්නවා. ඒ අයට මේක බාර දෙන්න. ඒක බාර දුන්නොත් මේ වැඩසටහන සාර්ථක වෙවි. ඇයි ලක්ෂ 10ක් මේකට අභියාචන ඉදිරිපත් කළා තියෙන්නේ. මේ වැඩසටහන අසාර්ථක වෙච්ච නිසා. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මේ අස්වැසුම වැඩසටහනේ වගන්ති 20 වෙනි වගන්තිය සහ 21 වෙනි වගන්තිය අයින් කරලා මේ වැඩසටහන නිලධාරීන්ට බාර දෙන්න කියලා ඉල්ලීම කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතියි.
බොහොම ස්තුතියි. කරු වඩිවෙල් සුරේෂ් මන්තුමා.
Bosati, thank you very much. Sabai Talame Dangir Anathikundra Gauru Urupira Avargalai. Indru Porladaram Sambandhapatta Prernayile, Ennudaiya Toppul Kodi Uravugal Malaya Makkal Sarbaga, Oru Sila Karuthukkalai Naan Inge Padivu Seiya Virumbugiren. Gauru Urupira Avargalai. Porladaram Sambandhamaga Pesapadum Bodhu, Inda Naadu Vetki Thalaikuniya Vendum, மலையக மக்களுடைய அன்றாட வாழ்க்கை செலவு சம்பந்தமாக பேசப்படும் போது இன்று காலையிலிருந்து தற்போது வரை இந்த பொருளாதார சம்பந்தமாகவும் மக்கள் முகம் கொடுக்கிற பிரச்சனை சம்பந்தமாகவும் பேசப்பட்டது. என்னுடைய சமூகம், என்னுடைய தொப்புள்கொடி உறவு மலையக மக்கள், பெருந்தோட்ட மக்கள் கடந்த 3 வருடங்களாக 1000 ரூபாய் சம்பளத்தை வாழ்ந்து கொண்டிருக்கின்றார்கள். 3 வருடம் ஆகிவிட்டது இந்த சம்பள உயர்வு வழங்கி, 3 வருட காலமாக 1000 ரூபாய் சம்பளம். ஆனால் ஒரு குறிப்பிட்ட நிர்வாகம், பெருந்தோட்ட கம்பெனிகள் இந்த பதுளை, நுவரலியா, கண்டி மாத்தலை, கேகாலை, ரத்தினபுரி, களுத்துறை, தனியாய் போன்ற பிரதேசங்களை கட்டுப்படுத்திக் கொண்டு அவர்களுக்கு 1000 ரூபாய் சம்பளம் வர்த்தமானியை வெளியேற்றத்துக்கு எதிராக வழக்கும் தொடர்ந்து முழு இந்த நாட்டினுடைய தொழிற்சட்டத்தையும் மீறி, முழு மனித உரிமையை மீறி நிர்வாகம் செய்து கொண்டிருக்கின்றது. அப்பொழுது பெருந்தோட்ட கைத்தொழில் அமைச்சர் அவர்களே, உடனடியாக இதுக்கு நடவடிக்கை எடுக்க வேண்டிய நிலைமைக்கு நீங்கள் தள்ளப்பட்டிருக்கின்றீர்கள். 3 வருடம் பேச்சுவார்த்தை நடத்தப்படும் போது இந்த பெருந்தோட்ட கம்பெனிகள் தூக்கத்திலிருந்து எழும்பி வந்தது போல, கனவு காண்பது போல இந்த முதலாளிமார் சம்மேளனம் பேசிக் கொண்டிருக்கிறார்கள். நாட்டிலே வாழ்க்கை செலவு அதிகரித்திருக்கின்றது. வாழ்க்கை செலவு அதிகரித்திருக்கின்ற போது பெருந்தோட்ட மக்களுக்கு மட்டுமல்ல, ஏழைகளுக்கு மட்டுமல்ல, அது நகரம், கிராமம், தோட்டம். ஆனால் பெருந்தோட்ட மக்கள் மிக மோசமாக பாதிக்கப்பட்டுக் கொண்டிருக்கிறார்கள். கொழும்பிலே விற்கக்கூடிய பொருட்கள், அத்தியாவசிய பொருட்கள், மடுசீமை, ரோபரி, ஒய்ய, திரநெல்பின், தெய்வகண்ணி போன்ற பிரதேசங்களுக்கு செல்லும் போது அது மும்மடங்காக அதிகரிக்கின்றது. ஆகவே மிக மோசமாக பாதிக்கப்பட்டுக் கொண்டிருக்கிற அந்த மக்கள். ஆகவே சம்பந்த ஜனாதிபதி அவர்கள் பெருந்தோட்ட கம்பெனியை அழைத்து 1700 ரூபாய் அடிப்படை சம்பளம், அதே போது அதை நாங்கள் ஏற்றுக்கொள்ளவில்லை, ஆனால் இன்றைக்கு கொடுக்க சம்பளம் 1000 ரூபாய், 1700 ரூபாய் அடிப்படை சம்பளம், ஓ அதற்கு மேலாக வழங்குவதற்கு ஏற்பாடுகளை செய்யுங்கள் என்று ஜனாதிபதி அவர்கள் கூறியும் கூட நாங்கள் பொறுமை எதிர்பார்த்துக் கொண்டிருக்கிறோம். இந்த ஜனவரி மாத கடைசி கால அவகாசம் கொடுக்கப்படுகிறது. கம்பெனி மனித உரிமையை மீறி நடந்து கொண்டிருக்கிற ஜனவரி மாதம் முடிவதற்கு முன்பதாக அவர்கள் இந்த சம்பள உயர்வை வழங்க வேண்டும். நியாயமான சம்பள உயர்வு, வாழ்க்கை செலவுக்கு ஏற்றவர்களை சம்பள உயர்வு வழங்க வேண்டும். அந்த சம்பள உயர்விலே மனிதாபன அடிப்படையிலே நலன்புரி திட்டங்களும் உள்ளடக்கலாக வளமை மாறாது, பெருந்தோட்ட மக்களை வஞ்சிக்காது இந்த சம்பள உயர்வு வழங்க வேண்டும் அவர்கள். அல்லது அரசாங்கம், இந்த அரசாங்கம் அவர்களை உடன்படிக்கை ரத்து செய்ய வேண்டும். தோட்டங்கள் அனைத்தும் காணிகள் அவரும் அரசாங்கத்துக்கு சொந்தமானது. அரசாங்கத்துடைய ஜனாதிபதியுடைய வேண்டுகோளை, கட்டளையை அவர்கள் சரியான முறையில் மனிதாபங்களை ஏற்றுக்கொள்ளாத கம்பெனிகளை வைத்து ஏன் தாளாட்டிக் கொண்டிருக்கின்றீர்கள்? அவர்களை உடன்படிக்கையை ரத்து செய்து அந்த கம்பெனியை மீண்டும் பெற்று உரிய முறையில் நடத்தக்கூடிய நிர்வாகத்தின் கம்பெனிக்கு வழங்க வேண்டிய பொறுப்பை, பொறுப்பு கடமை அரசாங்கத்துக்கு இருக்கின்றது. அதனை செய்யுமாறுதான் நான் பொறுப்புடன் இங்கு கேட்டுக்கொள்கின்றேன். நான் யாருக்கும் பயப்பட வேண்டிய அவசியம் இல்லை. என்னோட கமிஷன் பகா போத்தலும் கிடையாது, எந்த கம்பெனி காசு வாங்கினது கிடையாது, எந்த கட்சிகிட்டையும் நான் அரசு காசு வாங்கினது கிடையாது. ஆகவே வடிவேல் சுரேஷனுடைய தொப்புள்கொடி உறவுகள் சார்பாக, மலையக மக்கள் சார்பாக வேண்டுகோள் விடுக்கின்றேன், உருக்கமாக இறுக்கமாக வேண்டுகோள் விடுக்கின்றேன். மலையக மக்களை துன்புறுத்தாதீர்கள். அவருடைய சாபம் மோசமானது, அவருடைய சாபம் மோசமானது. மலையக மக்கள், உழைத்து வாழ்கின்ற மக்கள், உண்மையாக இந்த நாட்டை நேசித்த மக்கள், அவருடைய சாபம் இந்த பெருந்தோட்ட கம்பெனி உரிமையாளர்களையும் அதற்கு வக்காலத்து வாங்குபவர்களையும் நிச்சயமாக தண்டிக்கும், நிச்சயமாக தண்டிக்கும். அப்படி தண்டிக்காவிட்டால் இந்த நாட்டிலே ஒரு மதம் இருக்காது, ஒரு 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 இறை வழிபாடுகள் எந்த மதமாக இருந்தாலும் கூட ஏற்றுக்கொள்ளக்கூடியதாக இருக்காது. ஆகவே அந்த மலை உண்மையான உழைப்பாளருடைய சாபத்துக்கு உள்வாங்காமல் மனிதாபமான அடிப்படையிலே அந்த வேலை திட்டத்தை செய்ய வேண்டும் என நான் கேட்டுக்கொள்கின்றேன். அத்தோடு எங்கள் மலை இளைஞர்கள் தொழில் வாய்ப்பு இல்லாமல் இருக்கின்றது, அவருடைய காணி பிரச்சனை தீர்த்து வைக்கப்படாமல் இருக்கின்றது. உடனடியாக அவருடைய காணி பிரச்சனை தீர்த்து வைக்கப்பட வேண்டும். பெருந்தோட்ட மக்கள் அவர்களுக்கு வீடு கட்டுவதற்கு 10% அவர் அனுபவித்துக் கொண்டிருக்க காணிகளை அவர் வழங்க வேண்டும். வருட காலமாக, பல தசாப்த காலமாக, பரம்பரை பரம்பரையாக அனுபவித்துக் கொண்டிருக்கின்ற காணிகளையும் வழங்கி வீடு அமைப்புக்கு 10% காணி கொடுக்கணும். இதான் முறை, இதான் இதான் சட்டம். ஆகவே இதைதான் செய்ய வேண்டும். இதுக்கு பெருந்தோட்ட கம்பெனிகளுக்கு அழுத்தம் கொடுப்பட வேண்டும் என்பதை நான் இந்த சந்தர்ப்பத்திலே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். ஆகவே தொடர்ந்து போசாக்கின்மை பிரச்சனை இருக்கின்றது. இன்று இன்னும் ஒரு விடயம் இருக்கின்றது. ஜனாதிபதி நல்லவர், அரசாங்கமும் நல்லவர். அரசாங்கத்திலே சில கட்டளைகள் விடப்படுகின்றன, பெருந்தோட்ட கம்பெனிகள் செய்து. ஆனால் இதெல்லாம் செய்யும் போது இந்த பெருந்தோட்டம் பிரதேசத்திலே சேவையாற்றுகின்ற அரசாங்க உத்தியோகஸ்தர் ஒரு சிலர் இந்த ஆண்டவன் வரம் கொடுத்து பூசாரி வரம் கொடுக்காத மாதிரி இருக்குது. இதுக்கு நடவடிக்கை எடுக்கணும். ஆண்டவன் வரம் கொடுக்கிறார், பூசாரி அங்க வரம் கொடுக்காம இருக்குது. ஆகவே இந்த அசுவசுவ வேலை திட்டம், ஜனவரி மாதத்திலே அமைச்சர்கள் உறுதியளித்திருக்கின்ற ஜனவரி மாதத்திலே பெருந்தோட்டங்களே ஆக குறைவான வருமானத்தை பெறுகின்ற பெருந்தோட்ட மக்களுக்கு இந்த அசுவசும வேலை திட்டம் முழுமையாக சென்றடைய வேண்டும் என்று மிக தாழ்மையாக நான் வேண்டுகோள் விடுக்க ஆசைப்படுகின்றேன். இந்த பெருந்தோட்ட மக்களுக்குரிய அந்த அசுவசும வேலை திட்டம் அவர்கள் கிடைக்க வேண்டும். கல்வி, சுகாதாரம், உட்கடைப்பு, போசாக்கின்மை இவை அனைத்தும் கடந்த 3 வருட காலமாக நாட்டில் நிலவிய பொருளாதார பிரச்சினை COVID-19 பிரச்சனை சம்பந்தமாக பின்னடைந்ததை நாங்கள் ஏற்றுக்கொள்கிறோம். ஆனால் இனி எதிர்வரும் காலங்களில் இதனை கட்டம் கட்டமாக அதனை நிவர்த்தி செய்வதற்கு அந்த அபிவிருத்தி திட்டங்களை செய்வதற்கும் அவர்களுக்கு பெருந்தோட்ட கம்பெனிகள் அதே மட்டும் பெருந்தோட்ட கைத்தொழில் அமைச்சு அவர்களுக்கு குயிக் நோட்டீஸ் அனுப்புவதை நிறுத்த வேண்டும் என நான் இந்த சந்தர்ப்பத்திலே நான் கேட்டுக்கொள்கின்றேன். விசேஷமா சபாபத்துமா சத்துட்டு வேணுமா அதால மகை வெளி கர்மாந்த சம்பந்த கரு அமத்துமா மங்க கரு குரண கரு ரஞ்சி சேமட கரு அமத்துமா வேணுமா சார் மம ஒபுத்துமாட்ட இல்லமா கரணம் அப்பிவே வத்துக்குற ஜனதாவ ஒபுத்துமா வந்துடுவோம் தானவா மே ரட்டர ஆதரி கருப்பு ஜனதாவ எம்எஸ்சிசிஎம் ஆதரிக்கப்பு ஜனதாவ மே லங்காவித்தின டிஸ்ட்ரிக்ட் விசிப்பாய் டிஸ்ட்ரிக் தாயக்கி மே வத்துக்குற ஜனதாவ இன்னும் பதுல்ல ஒன்றாகல மானுவர மாத்தல நுவரளிய ரத்னபுர கேகால சா களத்துற சா தெனியாய பிரதேச மே ஜனதாவ இன்னும் கர எமத்துமா மே ரட்ட எம்எலாம எம்எஸ் திரஸ்தவாதி கிரியா மார்க்க தீன கூட எம்எ கட்டு தீன கூட மே ரட்ட ஆதரிக்கப்பு ஜனதாவ COVID-19 The golden shareholder is the Treasury Secretary. In between the Treasury Secretary and the RPC companies, they have signed the agreement and they have created a division called Plantation Management Monitoring Division in the Plantation Ministry to look after, monitor the management. But Honorable Minister, I am sorry to say, this Plantation Management Monitoring Division is, they are not monitoring the company. They are monitoring the workers. They are sending the quick notice. They are pulling out to the road. They are pulling out to the road. After so many years, 4 generations, 5 generations, last 200 years, they worked the people on the road. I think, Minister, you will come to know. Please, I wanted you to involve in this matter. They are doing this. But RPC company, what do we? All the lands are abandoned. 16,000 hectares land abandoned. 16,000 land abandoned. Honorable Minister, at that time, government has leased out to these 22 companies for the easy management. JDB, SPC, Usavasama, that is called now Elkodu Plantation. So these three institutions leased to 22 companies to thinking to for the easy management. But you know, Honorable Minister, what ultimately happened? Only 5 owners for these 22 companies. Only 5 owners. They are keeping different names. But only 5 owners. They are doing different mafia in the plantation sector. Different mafia, Honorable Minister. They are violating the labor law. They are violating the collective agreement. They are fighting with the labor minister. They are going to the courts against the government gazette. So what is this, Honorable Minister? 1,000 rupees. With 1,000 rupees. Last 3 years, Honorable Minister. Last 3 years, these people, cost of living has gone up. Everybody knows. All the sectors getting salvages increment. His Excellency President summoned the 22 companies and His Excellency have informed basic sale 1,700 or more to do the needful. Still they are delaying. But state properties abandoned. They closed the factories. Now that's called silent factory. Right? The workers, 1.2 million when government handed out to RPC companies. 1992, 1.2 million. Now, Honorable Minister, only 143,000. Only 143,000. But land extended same. As a result, all the estate become jungle. Now animals are there. In this 143,000 workers, 80% are women. They sabotage with the management and all the men slept from the estate. They are talking mellow lot of stories. They are coming out. All lies, Honorable Minister. This one country, we like this country, we want this country, and also we have to serve our nation. Please take steps, Honorable Minister. I'm humbly requesting you. And also, Honorable Minister, JDB, SLSPC, Elkadu. When you are leasing out to the private company, they have to settle their EPF ETF. $500 million amount they have to settle the EPF ETF. ஆகவே கௌரவ அமைச்சர்களே, ஊழியர் சேவலாமது EPF ETF சரியான முறையில் கொடுப்பட வேண்டும். அந்த மக்கள் அனுபவிக்கின்ற காணியை நீங்க எடுக்க கூடாது. அந்த மக்கள் அனுபவிக்க வேண்டும். அதுக்கு மேலதிகமாக காணியை வழங்கக்கூடிய நடவடிக்கை மேற்கொள்ளுங்கள். அந்த மக்கள் அனுபவித்துக் கொண்டிருக்கின்ற காலகாலமான காணிகளை அவருக்கு வழங்குங்கள். நீங்கள் இந்த காணிகளை மீண்டும் பெருந்தோட்ட கம்பெனிகளுக்கு வேற கம்பெனி கொடுப்பதால் லாபம் ஈட்டக்கூடிய கம்பெனிகளுக்கு நீங்க கொடுங்கள். அவருடைய ஊழியர் சேவலாம் நிதியை அவர்களை கட்ட சொல்லுங்கள். பெருந்தோட்டங்களை மரங்கள் அனைத்தையும் தரித்து விட்டார்கள். இந்த தோட்டங்களை மரங்கள் எல்லாம் தரித்ததுனால மண் சரிவு மற்றும் கெல்வன் கணவர் அல்ல மவுசாகல்ல உடுவர கொப்டன் அதே போன்று இப்பொழுதும் கூட நான் வெரலபத்தின உருவாக்கல இப்பயும் கிணறு மண் சரிவு ஏற்பட்டுக் கொண்டிருக்கிறது. என்ன காரணம்? இந்த பெருந்தோட்ட கம்பெனிகள் மரங்களை தரித்தார்கள். ஏன் பி எம் எம் டி அதுக்கு அதிகாரம் கொடுத்தது? வித்தவுட் பர்மிஷன் ஹனரபிள் மினிஸ்டர் வித்தவுட் பி எம் எம் டி அப்ரூவல் தே கான் கட்ரீஸ் but they have countries non stop they have countries as a result now up country we are facing earth slips those days we didn't face this much of earth slips they have cut the trees not you please put a monitoring team and check honorable minister this is what happening they are silent fact the factories belongs to the government they are selling the iron they remove the machines and they sold everything bogavandala plantation kar emathuma koyda emathuma bogavandala thing yanga pe emathuma bogavandala ne menikarna tine tene தேன மெனி கார்ல வினாசகரா தியனே சிலவண்டிய கார்ல மெனி காரணம் வென வென டெண்டர் வடப்பில் வைக்கிறோம் வென வென எஜெண்டா எல்லாத்தையும் கரமத்துமா மே சம்பந்த பிளீஸ் கரமத்துமா ஊத்துமா கெட்டிக்காலம் காத்து டீம் காத்தாலா மே சர்ச் கல வாண்டே ஊத்துமா மேக வயலேட்டிங் சம்பூர்ண வயலேட் கல வடக்கர் மே அப்பே அப்பே ரட்டே அப்பே ரட்டே தே நிஷ்பாதர கரண புடாதே ஒக்கு வினாசகரா தியன கரமத்துமா எனிசா மம இல்ல ஊத்துமா மேக விசேஷ கருணா கல ஊத்துமா மேக அவதான வெண்ட மே ரட பேர கண்டோன மே ரட பேர கண்டோன கந்த கூட ரட பேர கண்டோன சிலவண்டிய நாமக அபி வேற கண்டோன ஏ ஜனதா ஊர் தேசிய படி மே ஜனவரி மாசம் இவரண்ட செல்லா ஏ ஜனதாவுக்கு படி மேக்கிறதோட நெத்தம் என் கம்பெனி கட்டி எக்கெக்க ஸ்டோரிஸ் தான் நமக்கு எதை எதை ஆனவா நம்ம தரா கண்டு போய் எமின்னு சொல்லிட்டு தரா கண்டு பெறுவேன் ஏ வகையம ஒவ்வொருத்தமா முதல்ல மாத்தான் செய்யிட்டு மே அஸ்வேஷமா தினக்கோட்ட அஸ்வ அடுலாவைய ஜீவத்தோட ஜனதாவுக்கு கீரோட வத்துக்கிற ஜனதாவை தமை ரூபியல் டாக் கரியட் லெபென்ன கரமத்துமா ரூபியல் டாக்ல பண்ண கிலோ விசிதக்க கெடு ஒத்தம ரூபியல் டாக் விசிதக்க கடந்த தே தலுனே PMMD டிவிஷனுக்கு கரு அமுத்துவா மாமது என்ன கொடுத்துவாடு பாயிண்ட் தெங்கன PMMD க்கு அத்தியட்சகனை கிட்டியா ஏ அத்தியட்சோட நம்ம புறப்புற கியுவா மே பிரஸ்ட் மே மே தீனா பேர்ன வெனக்கா யா மே கரமனே அஞ்சு மணிக்கு தும PMMD க்கு ரிட்டா வெச்சகம பவதய CEO RPC கம்பெனிக்கு இதுட்டிக்கு கரு அமுத்துவாடு இதா கண்டு போலாம் கோகோய் வெடப்பிலக்கதில எனிசா கரு அமுத்துவா மே சம்பந்த விசேஷ அவதானம் யோம கண்ணிக்கல அமுத்துவாய் காரணமே இல்ல சிட்டுவா ஜனவரி மாதம் 30ஆம் தேதிக்கு பிறகு எங்களுடைய சம்பள உயர்வு கொடுப்பதென்றால் எங்களுக்கு சம்பள உயர்வு தேவைப்படாது. ஜனவரி மாதம் முடிவதற்கு முன்பதாக இந்த 2024ஆம் ஆண்டு ஜனவரி மாதத்துக்கு முன்பதாக இந்த பெருந்தோட்ட கம்பெனிகளுக்கு கௌரவ அமைச்சர் அவர்களே நீங்கள் உத்தரவிடுங்கள், எங்களுடைய சம்பள உயர்வை அவர்களுக்கு வழங்குமாறு என்று கேட்டுக்கொண்டு நான் உங்களுக்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன்.
Very short time, 6 minutes.
6 minutes? වැඩි වෙලා නැති නිසා මේ අපේ වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීතුමා කිව්වා රුපියල් 500යි කියලා මේ තේ දළු 21ක් කඩා ගන්න බැරි වුණොත් ලැබෙන්න. එමනේ කිව්වේ
10යි.
කිලෝ කිලෝ ආ half රුපියල් 500යි. දැන් ගරු සභාපතිතුමනි අපි මේක කොන්ටෙක්ස්චුවලයිස් කරොත් අපි බලුවා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුවේ දරිද්‍රතාවය මයින්නේ කොහොමද කියලා. මැරෙන්නේ නැතුව ජීවත් වෙන නම් කිලෝ කැලරි 2030ක් ලබා ගන්න දවසකට අපි දරිද්‍රතා රේඛාවක් අඳිනවා. මේ දරිද්‍රතා රේඛාවට අනුව රුපියල් 16,302ක් ලැබෙන්නේ නැත්නම් එක පුද්ගලයෙක්ට ඔහු හෝ අය ජීවත් වෙන්න බැරි තරමේ අපහසුතාවයක තමයි පෙළෙන්නේ. එතකොට හතර දෙනෙක්ගේ පවුලක් කිව්වම රුපියල් 65,208යි. එතකොට වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීතුමා කියන රුපියල් 500 ගත්තොත් gedara දෙන්නෙක් වැඩ කරොත් දවසට රුපියල් 1000ක් ලැබුණොත් එහෙමනම් හරි එතකොට කීයද ලැබෙන්නේ? දවස් කීයක් වැඩ කරනවද? දවස් කීයක් වැඩ කරනවද? දවස් 25ක් කරන රුපියල් 25,000යි. එතකොට රුපියල් 65,000ක් ඕනේ මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න. එතකොට මේ වතුකරේ ප්‍රදේශයේ මම මේ උදාහරණය ගත්තේ එතුමා කතා කරපු නිසා. නමුත් මේක මුළු රටේම තියෙන ගැටලුවක්. අපි මේ ප්‍රශ්නේ ගැන කොච්චර කතා කරත් විසඳුම් කතා කරන්නේ නැත්නම් මේකෙන් අපිට එළියට එන්න බෑ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් රටක් දියුණු වෙනකොට තමන්ගේ දළදේශයේ නිෂ්පාදනය වැඩි වෙනකොට අර එකතු කරන බදු ප්‍රමාණයත් වැඩි වෙන්න ඕන. අපි කියන එකට ටැක්ස් බෝයන්සි කියලා. ඒක එකට වඩා වැඩි නම් අපි කියනවා අන්න එතන හරි විදියට බදු එකතු වෙනවා. උදාහරණයක් හැටියට අපි ගමු මූර්ත වශයෙන් තමයි මේක මනින්න ඕනේ. අපි හිතමු නාමිකව ආර්ථිකය වර්ධනය වුණා කියලා 10%කින්. අපි හිතමු බදු වර්ධනය වුණා කියලා 21%කින්. අපි හිතමු උද්දමනය තිබ්බා කියලා 15%. එහෙමනම් අපිට මේක කැල්කියුලේට් කරලා පෙන්වන්න පුළුවන් මූර්ත වර්ධනය එකක් වෙනකොට රටේ ආර්ථිකය බදුවල වර්ධනය 1.2ක් වෙනවා. එහෙමත් නැත්නම් 20%කින් බදු වර්ධනය වෙනවා. දැන් මේක අපි බලන්න ඕනේ ගරු සභාපතිතුමා ලංකාවට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. මොකද අපි ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැත්නම් මේවට විසඳුම් හොයන්න බෑ. හැමදාම මේ සුරේෂ් මන්ත්‍රීතුමා කියපු ප්‍රශ්නෙට අපිට මෙතන ඇවිල්ලා කෑකෝ ගහන්න වෙනවා. මේ බලන්න ගරු සභාපතිතුමා මේ තියෙන්නේ ලංකාව 2000 ඉඳලා 2020 දක්වා. මේ තියෙන්නේ අපේ රටේ ඒක පුද්ගල ආදායම වැඩි වෙච්ච හැටි. එහෙමත් නැත්නම් අපි කියනවා මේ ආර්ථික වර්ධනය වෙච්ච හැටි. ඩොලර් 1000 ඉඳලා 2000 ඩොලර් 3800ට කිට්ටු වෙලා තියෙනවා 2020. නමුත් ගරු සභාපතිතුමා බදු එකතු කිරීම 2000 114.5 ඉඳලා 2020 වෙනකොට 108ට අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෝකේ අනිත් රටවල් වලට යන ක්‍රමවේදයට නෙමෙයි අපේ රට යන්නේ. මොකද ඒකට හේතුව? දැන් බලන්න ගරු සභාපතිතුමා අපි උදාහරණයක් හැටියට බැලුවොත් සංසන්දනාත්මකව ඩෙන්මාර්කේ වගේ රටක දළදේශයේ නිෂ්පාදනයට සාපේක්ෂව 134ක් එකතු කරනවා බදු. හරි? මැලේසියාව වගේ රටක් ගත්තොත් 111ක්, තායිලන්තේ වගේ රටක් ගත්තොත් 15ක් වගේ, ලංකාවේ 108යි. එහෙමනම් අපි දකින දේ තමයි රට දියුණු වුණාට ආර්ථිකය දියුණු වුණාට මිනිසුන්ට වාහන ගන්න පුළුවන් වුණාට දැක්කනේ මේ නත්තල් කාලේ පත්ත පලාතේ කොටුවේ යන්න බෑ. එච්චරට වාහන පැය ගණන් පොලිමේ ඉන්නවා. හැබැයි ඔය වර්ධනය වෙන ආකාරයට ඇයි බදු වර්ධනය වෙන්නේ නැත්තේ? ඒක තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. අපි කියනවා මේකට අර මං කිව්වා වගේ ටැක්ස් බෝයන්සි කියලා. මං කියන්නේ ආර්ථිකයේ වර්ධනය වෙන ප්‍රමාණයටම බදුත් වර්ධනය වෙනවා නම් ඒක එකයි. එකට අඩුයි කියන්නේ ආර්ථිකයේ වර්ධනය වෙනවා බදු වර්ධනය වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට මේ ටැක්ස් බෝයන්සි එක 1978 ඉඳලා 94 වෙනකම් එකට වාගේ තිබ්බා. 95 ඉඳලා 2009 වෙනකම් 100ට සමා වෙන 0.88ට බැස්සා. 2010 ඉඳලා 2021 වෙනකම් 0.82ට වැදලා බැහැලා තියෙනවා. ඒකෙන් පෙන්නන්නේ ඔව් රටේ ආර්ථිකය වර්ධනය වෙනවා. ඔහු සමහර මිනිස්සු සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් හම්බ කරනවා. නමුත් ඒ හම්බ වෙන බදු වලින් ඒ කට්ටිය බදු ගෙවන්නේ නැහැ රජයට. ඒකයි මම මේ පෙන්වන්න හදන්නේ. මේකට මට පුළුවන් ඔප්පු කරලා පෙන්වන්න සංඛ්‍යා ලේඛන දත්තවලින්. වෙලාව විනාඩි 6 නිසා දැන් කරන්න බෑ. එහෙමනම් ප්‍රධානම හේතුවක් හැටියට තියෙන්නේ එකක් දූෂණේ වංචාව නිසා මිනිස්සු බදු ගෙවන්නේ නැහැ. අනිත් එක තමයි විශාල ලෙස බදු සහන දීලා තියෙනවා. හරි, එතකොට මේ රජයට ලැබිය යුතු බදු ප්‍රමාණය ලැබෙන්නේ නැහැ. දැන් මම එක උදාහරණයක් කියන්නම්. ගරු ඇමතුමත් ඉන්න නිසා අපේ මුදල් කමිටුවට මේ ළඟදී ආවා එක ආයතනයකට අවුරුදු 12කට බදු සහනයක් දෙන්න. ඊට පස්සේ තව අවුරුදු 6කට ඒක 150ට අඩු කරන්න බදු. එතකොට අපි එක ප්‍රශ්නයයි ඇහුවේ ගරු සභාපතිතුමා. අපි ඇහුවා මේ හරහා රජයේ භාණ්ඩාගාරයට ලැබෙන බදු ප්‍රමාණය කොච්චර අඩු වෙනවද කියලා. ඔවුන් දැනගෙන හිටියේ නැහැ. ඔවුන් කිව්වා අපි ඒක හැදුවේ නැහැ කියලා. අවසානයේදී මොකද වුනේ? ජාත්‍යන්තර මූල අරමුදලේ කොන්දේසියක් දැම්මා. මේ ජනවාරි මාසයේ ඉඳලා මේ සියලු බදු සහන නිසා ආ රජයට වෙන පාඩුව මහ ජනතාවට පෙන්වන්න ඕනේ කියලා. අත වශයෙන් මේක අපි ලොකු ජයග්‍රහණයක් හැටියට දකිනවා. මූල්‍ය මේ අපේ මුදල් කාර්ක සභාවත් ඒ සම්බන්ධයෙන් සතුටු වෙනවා. දැන් බලන්න ගරු සභාපතිතුමා, දැන් වෙබ්සයිට් එකට ගියොත් අන්න ඔක්කොම දාලා තියෙනවා. SDP එකේ යටතේ දීපු බදු ඔක්කොම තියෙනවා. ආයතන 14 මේකේ දිනවා. ඇවික්, වන් කලම්බු, වෝටර් ෆ්‍රන්ට්, සිනෝ ලංකා, පෝට් ගෲප්, ඔහොම සිලෝන් ස්ටීල්, HCL ටෙක්නොලොජි, මේ ඔක්කොම තියෙනවා. දාලා මේගොල්ලෝ කියලා තියෙනවා මොනවද බදු නිදහස් කරලා තියෙන්නේ කියලා. ඒ නිදහස හරහා කොච්චර රජයට භාණ්ඩාගාරයට පාඩුවක් වෙලා තියෙනවද කියලත් ඒගොල්ලෝ මේක ගාන හදලා තියෙනවා. මේ ගාන හැදීම පිළිබඳව අපි අද මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාට ලියුමක් ඇදියා. මේක පැහැදිලි නෑ. මේ ඔක්කොම එකට කළා අපිට කියන්න බෑ. මේක තමයි මේ එකින් එකට මේක දෙන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ කියන්නේ ටැක්ස් එක්ස්පෙන්ඩිචර් එක කෝපරේට් ඉන්කම් ටැක්ස් එක රුපියල් මිලියන 805යි, අනිත් ටැක්ස් වලින් රුපියල් මිලියන 150ක් විතර අඩු වෙලා රුපියල් බිලියන එක විතර තමයි කියලා ලොස් එක තියෙන්නේ. ඒක වෙන්න බෑ. ඒක අපි පිළිගන්නේ. හරි, මොකද මේකට වඩා මේක වෙනස් වෙන්න ඕන. නමුත් අඩු ගානේ මේක දැන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තව කොනටම ගෙනහිලා තියෙනවා. උදාහරණයක් ඇරෙද්දී වාහන පාමිට් දීපු සියලුම දෙනාගේ නම විතින් දාලා තියෙනවා. සියලුම දෙනාගේ නම් තියෙනවා. මම නම් කියවන්න කැමති නෑ. 2019 අගෝස්තු ඔක්තෝබර් ඉඳලා 2022 වෙනකන් එකක් තියෙනවා. තව එකක් මේ ගිය අවුරුදු වෙනකන් තියෙනවා. මේකේ තියෙනවා නම දාලා එයා කවුද, කොහෙද, අකවුන්ටන්ට්ද, ඩොක්ටර්ද, ආකිටෙක්ද, එන්ජිනියර්ද, පාර්ලිමේන්තුවේ වැඩ කරන සේවකයෙක්, ඔක්කොම මේ නම් මේකේ තියෙනවා. හරි, එතකොට එතනින් පේනවා කවුද මේ බදු වලින් ඇත්ත වශයෙන්ම ලාභයක් ලබා ගන්නේ. එතකොට ඔබලා මොකද කරේ? මේ ටැක්ස් බෝයන්ස් එක අඩු නිසා, රජයට බදු එකතු කරගන්න බැරි නිසා ඔබලා ගිහිල්ලා ගැහුවා වැට් එක. වැට් එක 100% ඉඳලා 18ට වැඩි කරා. සමහර අය 15 ඉඳලා 18ට වැඩි කරා. SSCL එක ගැහුවා. හැබැයි ඊට වඩා නොයෙකුත් දේවල් තියෙනවා ගරු ඇමතුමා. මේකෙන් කරන්න පුළුවන් දේවල් අපිට මේ වැට් එක වැඩි කිරීම පමණක් නෙමෙයි, බදු එකතු කරගන්න ටැක්ස් බෝයින්ස් එක එකට වඩා වැඩි කරගන්න තියෙන වැඩපිළිවෙල. එතකොට ඔබට පුළුවන්, ඔබට හැකියාවක් තියෙනවා මේ ටැක්ස් බෝයින්ස් එක එකට වඩා වැඩි කරගන්න තියෙන ගැටලු මොනවද කියලා හඳුනගෙන ඒක එකට වඩා වැඩි කරගන්න. අපිත් එක්ක තරඟ කරන හැම රටම වගේ 1.2, 1.3, 1.4 යන ආදී වශයෙන්. ඒ නිසා අවසන් වශයෙන් මම කියන්න කැමති මේ පාර්ලිමේන්තුවේ කමිටුව මොකද්ද, මේක ක්‍රමසහ විධි කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරලා තියෙනවා මේ ගැටලු වලින් අපිට මේ ටැක්ස් බෝයින්ස් එක එකට වඩා වැඩි කරගන්න පුළුවන් ක්‍රම බොහෝමයක්. හරි, ලයිස්සුවක්ම තියෙනවා. මම ඒ ලයිස්සුව කියවන්න මෙතන බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් කරන්න තව දේවල් තියෙනවා වැට් එක වැඩි කරන එකට වඩා එහා ගිය. අවසාන වශයෙන් මම කියන්නම්, අර පේයි ටැක්ස් එක වැඩි කරන කොටත් ගරු ඇමතුමා ඔබතුමාට මම පුද්ගලික සමාවෙන්න මේ සභාපති හැටියට ලියුමකුත් එව්වා. 136ට ගෙනියන්න ඕනේ නෑ රුපියල් බිලියන 100ක් හොයාගන්න පේයි එකෙන්. 124ට වැඩි කරා නම් ඒ රුපියල් බිලියන 100 හොයාගන්න තිබුණා. හරි ඒක අපි ගණන් හදලා හිලව් කළා මේක පෙන්වුවා. දැන් ඔබතුමාට පුළුවන් කියන්න ඇත්ත වශයෙන්ම
මේක
හරහා කොච්චර එකතු කරගත්තද කියලා. නමුත් මෙච්චර බරක් අවශ්‍ය නැහැ ජනතාවට පටවන්න. ඉතින් ඒ නිසා ගරු සභාපතිතුමා මම අවසන් කරනවා. අපි කාටත් තේරෙනවා මේ ප්‍රශ්නේ කොච්චර මේක විවේචනය කරත් වැඩක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ තාර්කිකව හිතලා ඇත්ත වශයෙන්ම කළ යුතු දේවල් මොනවද කියලා හඳුනාගෙන ඒවා ඉදිරියට කරන්න. බොහොමත්ම ස්තුතියි ගරු සභාපතිතුමා.
Any documents you wish to table?
Yes, sir. I'm tabling the tax proposal document.
So ordered.
And also I'm tabling a section of the Ways and Means Committee document.
So ordered.
Thank you, sir.